කල්‍යාණ මිත්‍රේනි සාකච්ඡාවට පිවිසෙමු. කියන්ට බොහෝ දේ ඇති, අහන්ටත් යම් යම් දේ තිබෙන්න පිළිවන්. කියන්ට යමක් තිබෙනවා නම් කියන්ට, අහන්ට යමක් තිබෙනවා නම් අහන්න, බය නැතුව.
අවසරයි අපේ සර්.
ඔව්.
මුර්ග සංවර්ධන අපිත් අහුවෙලා තිබුණු බව ඔබතුමාගේ මේ දේශනාවෙන් මට පැහැදිලි වුණා සර්. අපි අනිත් අයට ඇඟිල්ල දික් කර කර හිටියට අපි කොච්චර මේ තාම කොපමණ දුරක් යන්න තියෙනවද, කොපමණ අප්‍රමාදී වෙන්න ඕනද කියලා ඔබතුමාගේ මේ දේශනාව අහගෙන ඉන්නකොට පුදුමාකාර විදිහට දැනුණා. හැමදාම ප්‍රාර්ථනා කරනවා වගේ අපිවත් ගොඩ දාගෙන ඔබතුමාට මේ භවය තුළදීම නිර්වාණ සුවයත් වේවා කියලා අපි සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා සර්.
හොඳයි, මේ බොහොම පිං හැම දෙනාට මේ සේම වේවා.
ගුරුතුමාණනි අවසරයි. ගුරුතුමා ඉතාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් කියන්නේ මම මයික් එක ඔන් කරගත්තේ. ඔබතුමා වැනි කල්යාණ මිත්‍රයන් ඉතාම ඉරලයි මේ කාලේ. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝාෂ වේවා. තව තවත් මෙහෙම මිනිසෙන්ගේ සිස්සතන් අවදි කර ඉතාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රත්වයක් පවත්වා ගැනීමට ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝාෂ වේවා. තෙරුවන් සරණයි.
සාදු.
අවසරයි ගුරුතුමනි, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ගැන පැහැදිලි කරනකොට නොපවසාම ඉන්නට දෙයක් ඇති වෙනවා මට. මොකද මම අද මේ වර්ෂාවට අසුනොවි නිවසට වෙලා ඉන්නවා නම් එහෙම අවස්ථාව මට එළඹුණේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි. මොකද ඔබතුමා මැනවින් දන්නවත් ඇති, එදා ගිහි ජීවිතය ගත කරපු මගේ කල්‍යාණ මිත්‍ර බොහොම සමීප මහත්මයෙක් මාව යොමු කළ යුතු නියමිත මාර්ගයට යොමු කළා. ඒ උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා මං හිතුණා මම මේ ධම්මකට යොමු වෙලා මේ වෙනකොට යන්නට පුළුවන් සෑහෙන දුරක් අභියෝග මැද්දේම යමින් ඉන්නවා. මෙවන් යුගයක එවගේ මේ මුර්ග සංවර්ෂාවට අස් නොවි නිවසට වෙලා සිහියෙන් කටයුතු කරන්නට මට අවස්ථාව සැලසුනේ ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසායි. ඒ මග කියා දුන් ඒ දැන් පැවිදි බිමේ සිටින උන්වහන්සේටත් මගේ නමස්කාර පූර්වකව නමනවා. ඒ වගේම අද මේ දේශනාව තුළින් බොහෝ කාරණා වර්තමාන ජීවිතයට එකතු කර ගන්නට ලැබුණා. ඒ උතුම් දේශනාව කළ ඔබතුමාටත් මගේ ගෞරවනීය ප්‍රණාමයේ සෑම දිනාටම තෙරුවන් සරණයි.
නයි, තෙරුවන් සරණයි.
අවසරයි සර්, මේ Zoom chat box එකට යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. ඇසල පොහොය දින බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා බිහි කළ අතර පොසොන් පොහොය දින ශ්‍රී ලංකාවේ බුද්ධාගම ඇති කළා කිව්වොත් හරිද ගුරුතුමාණනි?
ඔය ඉතිහාසයට අනුව නම් තමයි, ආවන්සයට අනුව නම් ඒ තමයි කියන්න වෙන්නේ. ආවන්සේ මේ විදිහට තමා මේ පොසොන් පොහොය දවසේ ලංකාවට මේ බුදුදහම ලැබුණා. හැබැයි මහාවංශෙම කියනවා ඊට කලින් බුදුරජාණන් වහන්සේ තුන් පාරක් ලංකාවට වැඩියා කියලා. ධර්ම දේශනා කළා කියලා කියනවා. ඊළඟට සමහර අය මාර්ගඵල වලට පත් වෙන බවකුත් කියනවා. බුදුනාන්සේ ජීවමාන කාලෙදිම තමයි පළවෙනි චෛත්‍ය හදලා තියෙන්නේ තපස්සු බල්ලුක වෙළඳ දෙපෑයන් ලංකාවේ කේසුදාති දැන් කරලා. කොහොම හරි මේ අවසාන නිගමනයේ මහාවංශය ඇවිල්ලා තියෙන්නේ පොසොන් පෝය දවසේ තමයි ලංකාවට බුදුදහම ලැබුණේ කියලා. හැබැයි බුද්ධාගමාවේ කවද්ද කියන්න නම් දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. බුදුදහම තමයි ලැබිලා තියෙන්නේ පොසොන් පෝය දවසේ ඒ වංශ කතාවට අනුව.
සරයි ගුරුතුමනි,
ඔව්
අද දේශන සම්පූර්ණ පරිබංග මත සිද්ධපත් නැහැ කියලා හිතේ. මගේ ප්‍රධාන පළවෙනි ප්‍රශ්න පැහැදිලි කරන්න පුළුවන්ද මේ සමාධියේ ඒකාග්‍රතාවයද සමාධියද? හැබැයි ඒකාග්‍රතාවයක් නෙවෙයි කියලා මම හිතන්නේ මොකද වැඩ ශරීරයට කොහොමද දැනෙනවා? ඒකින මම වාතිකම පුදුමයි ගන්න කැමතියි අද. allele බත් ඒකාග්‍රතාවයේ සමාධිය වෙනස මොකක්ද? ඒකත් මට උනේ මොකද්ද කියන්නේ?
ඔව් ඔය දෙක අතර ලොකු වෙනස්කම් තියෙනවා. සමාධියයි ඒකාග්‍රතාව අතර සමාධියට එනවට වැඩි අපි උත්සාහ කරන්නේ ඒකාග්‍ර වෙන්න. ඒකාග්‍ර වීම තමයි අපි හිතන්නේ භාවනාවේ ප්‍රතිඵලයක්. භාවනාව හරි ගියා කියලා අපි හිතන්නේ ඒකාග්‍ර වෙන්න. ඒකාග්‍ර වෙනවා කියන්නේ කිසියම් එක දෙයක් පිළිබඳව විතරයි අපිට දැනීම ලැබෙන්නේ. සරලව ගත්තොත් මේ වෙලාවේ අපිට පේනවා, ඇහෙනවා, ඇඟිනි තොරතුරු වෙනවා, අඳුකුරක් එම් පත්තු කරලා තියෙනවා නම් නාසයෙනුත් ඒ තොරතුරු සම්ප්‍රේෂණය වෙනවා. එතකොට දිවෙනුත් දෙන්න පුළුවන්, මනසිනුත් වෙනවා මතකයක්. ඉතින් මෙතන ඒකාග්‍රතාව නැහැ. ඒකාග්‍රතාවල පළවෙනි ලක්ෂණය තමයි මේ එක ඉන්ද්‍රියකකින් පමණයි අරමුණු කරන්නේ. ඒ අනිත් පහම වැහිලා. ඒකාග්‍රතාව කියන්නේ පුළුවන් එහෙම. එක ඉන්ද්‍රියකකින් පමණයි. කනින් නම් කනින්, ඇහෙන් නම් ඇහෙන්, ඇඟෙන් නම් ඇඟෙන්, හිතින් නම් හිතින්. ඊළඟට ඒ ඉන්ද්‍රියෙනු විවිධ අරමුණු ගන්න. දැන් ඕක රූප බලන්න පුළුවන්. මේ කන්නලියක් පේනවා, වාලිත් බලනවා, ඉනාය දිහක් බලනවා. එහෙමත් නැහැ එකයි. එක ඉන්ද්‍රියකෙන් එක අරමුණක් නැවත 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 ගැනීම තමයි ඒක. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්න. ඒ අරමුණ හොඳ අරමුණක් වෙන්නත් පුළුවන් නරක අරමුණක් වෙන්නත් පුළුවන්. හොඳ නරක නැති අරමුණක් වෙන්නත් පුළුවන්. ඒ ඒකාග්‍රතාවයි ඒක සම්බන්ධ නැහැ. ඒ අරමුණ කුසල අරමුණක්ද, අකුසල අරමුණක්ද, හොඳ සිතිවිල්ලක්ද, නරක සිතිවිල්ලක්ද වැදගත් නැහැ. මොනම හරි දෙයක් ගැන අන් සියල්ලෙම අයින් වෙලා වෙන කිසිම ඉන්ද්‍රියකකින් අරමුණු ගන්න නැතුව ඒ ඉන්ද්‍රියෙන් පමණක් ඒ අරමුණ විතරක් අරගෙන කිසියම් කාලයක් ඉන්නවා නම් ඉන්න පුළුවන් නම් ඒක ඒකාග්‍රතා. ඉතින් එහෙම ඉන්නකොට තමයි අර ශරීරය ස්තම්භණය වෙන්නේ. දරණඩි වෙලා යනවා. එහෙම ඒකාග්‍රතාවේ ඥාතය යනකොට ඇඟ නිකන් ගල් ගැහුණා වගේ තත්ත්වෙට එනවා. නිකන් ආයිස් මිදුණා වගේ, අජ්ජෝක දැම්මා වගේ දරදර තත්ත්වයකට. ඒකට ඇඟ ගැන හොයන්ට ඕනෙත් නැහැ. ශරීරය ගැන හිත හිත ඉරියව්ව හදා දින්න ඕනේ ඒකාග්‍රතාවේ. ওই තිබ්බ විදියට තියෙන. ඒ කාලේ දැනෙන්නේ නැහැ. ඒ කොයි වෙලේ හරි ඒකාග්‍රතාව නැති වුණාම තමයි ඉරියව්ව දැනෙන්න පටන් ගන්නෙ. පරිසරය දැනෙන්නේ, ලාව දැනෙන්නේ, බඩගිනිද නැන්ති ඔක්කොම දැනෙන්න පටන් ගන්නෙ ඒකාග්‍රතාව නැති වුණාම. සමාධියේ ඊට වැඩිය මේ විවෘත ස්වභාවය. සමාධියේ ඒකාග්‍රතාවේ තියෙනවා. හැබැයි තියෙන්නේ සිහියේ සහ උපේක්ෂාවේ අධීක්ෂණයට යටත් වුණු ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවයේ ඇතුලේ සිහිය නැති වෙන්න, උපේක්ෂාවත් නැති වෙන්න. ඒ නිසානේ අකුසල අරමුණක් ගැන වුණත් ඒකාග්‍ර වෙන්න පුළුවන් කෙනෙක්. නරක සිතිවිල්ලක් එක්ක වුණත් ඉන්න පුළුවන්. ඒ සිතිවිල්ලෙම ඉන්නවා. අන්නෙත් නැ, බොන්නෙත් නැ, කන්න බොන්නෙ ඕනෙත් නැ. පැද්ද කොහේද? හැබැයි සමාධියදී ඊට වෙනස්. සමාධිය ඒක සම්මා සමාධි කියන්නේ. ඒ නිසා සම්මා සමාධියේදී සිහි කල්පනාවටයි මධ්‍යස්ථ ස්වභාවයේ. මධ්‍යස්ථ කියන්නේ මේ පක්ෂපාතී නොවන, හැඟීම් බර නොවන, ආවේගශීලී නොවන, දෙතුන් පැත්තම තේරුම් බේරුම් කරගන්න පුළුවන් හැකියාව එහෙම තැනකින් එක තමයි උපේක්ෂා කියන්නේ. සහ සිහියදී ධර්මයෙන් සහ උපේක්ෂාවෙන් පාලනය වෙන ඒකාග්‍රතාවය කියනවා නම් මෙන්න මේ ලක්ෂණ තුන එකට එකතු වුණු ස්වභාවයේදී පුළුල් ඒකාග්‍රතාවය. ඊට වඩා සමාධිය විවෘතයි කාර්යක්ෂමයි. ඒකෙන් වැඩක් කරගන්න ඒකාග්‍රතාවයෙන් ලොකු වැඩක් කරගන්න බෑ. කිසිම වැඩක් කරගන්න බෑ. මේ අරමුණක් එක්ක අපි ඒකාග්‍රුණාම එතන ඉන්න එක පුළුවන්. සියල්ල අමතක කරලා ඉන්න පුළුවන්. తాවකාලික විවේකයක් ලැබෙනවා ඇඟට, හිතට, සිතිවිලි වලට, හිස්මට. ඒ හොඳයි. ගාක් හොඳයි. හැබැයි සමාධියෙන් ගමනක් යන්න පුළුවන්. ඒකාග්‍රතාවයෙන් ගමනක් ඒකත්තාවෙන් අයින් වුණා නිතන අර්ථිච්ච ඒකත්තාවේ. ඒකත්තාවේ අඩුවීම නිසා තමයි ඇඟ ලිහිල් වෙලා ඒ ක්‍රියාශීලී තත්යකට ආවා. එහෙම ඒ තීරණය ගන්න පුළුවන් උනේ සිහිය ආපන්න. සිහිය තිබුණ නිසා, සිහිය ක්‍රියාත්මක වීම නිසා. ඒ ටික එකතු වුණාම අනිත් ලක්ෂණ වැඩි වෙන පටන් ගන්නවා. එතකොට අන්න කිසියම් සමාධියකට ආව කියන්න පුළුවන්. එතකොට සමාධි සම්මා සමාධි වල කිසියම් මට්ටමකට ඉඳ පටන් ගත්තා කියලා. සිහියෙම නැත්තම් යන්නේ සම්පූර්ණ ඒකාග්‍රතාවක් පමණ නම් ඒක සමාධියක් කියන්න බෑ. ඒ නිසා හැම විටම සිහිය මොකද වෙන්නේ කියන මේ වෙන්නේ මොකද්ද තමන්ට ඇඟට මොකද වෙන්නේ හිතට මොකද වෙන්නේ කියලා හොඳට වරින් වර බලන්න ඕනේ. අපිට මොකද වෙන්නේ මේ භවනාවම යාන්ත්‍රිකව දිගට පුරුදු කර යනවා වෙනුත් එහෙම කියොත් වෙන්නේ ඒකත්කතාවෙන් ඉවර වෙන කිසිම සමබර ආධ්‍යාත්මික සංවර්ධනයක් නෙමෙයි. ඒකත්කතාවේ විතරයි වැඩේ. මේ වරින් වර අපි බලන්නේ කොහොමද කොහොමද ඔබතුමාෙන් බැලුවේ නිසානේ කියලා ඉක්කු වෙනවා කියලා දැනගත්තා. මේක ගිලින් තෝණ කියන තීරණයට ඉන්න. ඒව කරනකොට අර ඉගේ දරදඩු බව අඩු වෙනවා. අව ප්‍රශ්න තියෙනවද? භාවනාවට අදාළ සාකච්ඡා කළ මේ මාතෘකාවට අනුකූල අපි අර මේ දේශනේ තමා හිත හඳුනා ගන්න නැතිව මේ භාවනා ගමනේ යන්න බැරි බව. ඉතින් හිත කොහොමද හඳුනා ගන්න? හිත පොතක් කියවලා හිත හඳුනා ගන්න පුළුවන්ද? කාගෙන් හරි අහලා හඳුනා ගන්න පුළුවන්ද? ඇස් දෙකෙන් බලලා හඳුනා ගන්න පුළුවන්ද? ඉතින් එහෙම බෑනේ. හිත හඳුනා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමා මේ හිත කරන දේවල්. ඉතින් හිත විතරක් නෙමෙයි මිනිස්සෙක් වඳුනා ගන්නත් පුළුවන් එයා කරන දේවල් වල. ඒ තමයි හොඳම හඳුනා ගැනීම. ක්‍රියාවෙන් කෙනාව හඳුනා ගන්න. ක්‍රියාවෙන් කරන කෙනා. ඉස්සෙල්ලා මෙයා මෙහෙම කෙනෙක් කියලා හිතලා අපි ඊට පස්සේ එයාගෙන් බලාපොරොත්තු වෙනවා මෙහෙම මෙහෙම දේවල් එයා කරයි කියලා. සාමාන්‍ය නිගමන වලට ඉන්නේ එහෙමයි. අපි මුලින්ම පුද්ගලයෙක් ගැන නිගමනයකට එනවා. මෙයා මෙහෙම කෙනෙක්. එහෙම නිගමනයකට ඇවිල්ලා ඊට පස්සේ එයාගෙන් බලාපොරොත්තු වෙනවා අපි පැමිණි නිගමනයේට අනුව එයා ක්‍රියා කරන්න ඕනේ. මෙයා හොඳ කෙනෙක්. ඒ නිසා එයා හොඳම කරන්නේ. මෙයා නම් නරක කෙනෙක්. එයා නරකමයි කරන්නේ. දැන් එතනින් තමයි ගැටුම පටන් ගන්නේ. ඔය සම්බන්ධතා ගැටුම් ඇති වෙන්නෙම මේ හේතුව නිසා. අනිත් කෙනාව අඳුනගන්නේ අපි හැබැයි අඳුනගන්නේ නැතුව ඒ අනිත් කෙනා පිළිබඳ නිගමනවල විනිශ්චයන් ඇවිත් ඊට පස්සේ අපි එයා ගැන හිතාගෙන ඉන්න විදිහට එයා ඉන්න ඕනේ කියලා හිතන. එහෙම ඉන්න කල හොඳයි ඉන්නේ නැති තැන තමයි ගැටුම් පටන් ගන්නේ අපි කියන ඔයා අපිව රැවට්ටුවා. නෑ එයා රැවට්ටුවා නෙමෙයි අපි එයාම අඳුනාගත්තේ. ඉතින් ඒ නිසා සැබෑ අඳුනා ගැනීම මුලින් එන්න ඕනේ. නිගමනේ පස්සේ එන්න. මෙයා කවුද කියන එක මුලින් තීරණය කරන්න බෑ. ඒක වරදිනවා. ඉස්සෙල්ලා අඳුනගන්නේ. අඳුනගන්නේ කොහොමද? මෙයා කරන දේවල් වල. වෙන ක්‍රමයක් නෑ. කෙනෙක් වඳුනගන්නේ. හිතත් ඒක. හිත අඳුනගන්නේ හිත ගැන දීලා තියෙන නිර්වචන, මනෝවිද්‍යාව, ඒ බුදුදහමේ ඒවා ඉගෙනගත්තා කියලා හිත අඳුනගන්න ලැබෙන්නේ නෑ. හිත අඳුනගන්නේ නම් හිත මොනවද කරන්නේ? එයා මොනවද කරන්නේ? කොහොමද මේ දේවල් කරන්නේ? ඒවා කරන්න ගිහිල්ලා එයාට මොකද වෙන්නේ? එයාට මොකද කරගන්නේ? ඉතින් මේම බලන විට තේරෙනවා හිත මේ කිසිම අනුකූලතාවයක් නැති. එක අරමුණකට ගමනක් යන්නේ නැති. සී කල්පනාවෙන් ඉලක්ක තෝරගන්නේ නැති. ආ මම මේ ගැන හිතන්න ඕනේ. ඇයි මම මේ ගැන හිතන්නේ? මෙන්න මේ හේතු නිසා. දෙහිම ඔයලා ගන්න තියෙන එකට ඇවිල්ලා නෙමෙයි හිත හිතන්න පටන් ගන්න. එයා ඔය අහුල ගන්න. අර තුන්දු දාලා තියෙන අධික තරංගවලට එතකොට තමන් අහුලගත්ත තුන්දුවේ තියෙන මාතෘකාව ගැන කතා කරන්න වෙන්නේ ශනික කතික තරංග. හිතේ ඒ වගේ ඔය ඉන්ද්‍රිය අරමුණු කියන දේවල් වලින් මොනවාරි එකක් එයා අහුල ගන්න. ඔය ඉන්ද්‍රිය අරමුණු වලින් එකක් අහුල ගන්න. අහුලගත්ත දේ ගැන එයා හිතන. ටික වෙලාවක් හිතනකොට ඔන්න ඒ හිතන ගමන් එක අතකින් හිතන ගමන් අනෙක් අතෙන් තව අරමුණක් අල්ල ගන්න. අහුල ගන්න. අහුල ගත්තාම අර පළවෙනි එක අතහැරෙනවා. ඒ ගැන හිතලා ඉවර වෙලා නෙමෙයි දෙවෙනි කාරණේ හිතන්න පටන් ගන්නෙ. ඒතර මැදදී අලුත් මාතෘකාවක් අහුල ගන්න. ඒකත් එක ටික දුරක් යනකොට තුන්වෙනි මාතෘකාවක් අහුල ගන්න. මේ විදිහට සම්මයාගේ හිතීම. මෙන්න මේ ස්වභාවය පේන්න. ඒ ක්‍රියාවෙන් හිතේ හැටි පේන. මේක එක ලක්ෂණයක්. එකම ලක්ෂණය නෙමෙයි තව එහෙම හිතන්න පටන් ගත්තාම මේ ආවේගශීලී වෙන්නේ. ඒ නිසා මෙයා විඳින හැටි විඳව නැහැ. ඒ විඳවන ගමන් ඒ විඳවීමට මේ වග කියන්න ඕනේ සමන්නේ මේ වෙන කෙනෙක් කියලා ඒ දෝෂාරෝපණය ඒ වගකීම තව කෙනෙක් ඇඟේ ගහන හැටි. මේ අසරණ හිතේ හැටි පේන්න ඕනේ. මේ අසරණ හිත කොච්චර කයිවාරු ගැහුවත් ඇත්ත මොකද ඒ අසරණ. හිත තරම් අසරණ තවත් දෙයක් මේ විශ්වයේ නේ. විශ්වයේ හැම වැලි කැටයක්ම අපේ හිතට වැඩි දරා ගන්න. වෙ අපේ හිත හරි අසරණ. එක විදිහට එක තාප්පරයක් වැලි කැටයක් නම් ඔහේ ඉදි. තිබ්බ දැන තියේ ටික කුලකක් වෙන කල් කවුරු හරි වයින් ගන්නකල් තියේ. හිත එහෙම නේ. මෙන්න මේ හිතේ අන්ත අසරණ තත්ත්වේ පේන්න ඕනේ. ඒක තමයි වර්තමාන යථාර්ථය. එහෙම දැක්කේ නැත්නම් අපිට ඇති වෙන්නේ නැහැ සංවේගයක් කම්පනයක් ලොකු ඕනේ කම මේ හිත හදාගන්න. හිත තමා විශ්වයේ තියෙන දුර්වලම දේ. අසරණම දේ. හිතකට තමයි පුළුවන් විශ්වයේ තියෙන ශක්තිමත් දේ බවට පත් වෙන්න. එහෙම නැත්නම් නැහැ වෙන්නේ. අපි උදව් කරමු.
අවසරයි සර්, මේ තව ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා chat box එකට. ගුරුතුමනි, හිත හඳුනා ගැනීම කියන්නේ අනුසය වශයෙන් තමා තුළ පවතින කෙලෙස් හඳුනා ගැනීමද?
එයත් හිත හඳුනා ගැනීමක් තමයි. හැබැයි ඒක තමයි අන්තිමටම කෙරෙන කාර්යය. ඒක මුලින්ම පටන් ගන්න බෑ. ඒ අංශය හඳුනා ගැනීම මුලින් කරන්න බෑ. මුලින්ම වෙන්නේ කෙලෙස් හඳුනා ගැනීමක් නෙවෙයි. අනුසේ හෝ නැකිටලා තියෙන කෙලෙස් හඳුනා ගැනීමක් නෙවෙයි මුලින්ම වෙන්නේ. මුලින්ම වෙන්නේ කෙලෙස් නිසා හිත කරන දේවල් හඳුනා ගැනීම. ක්‍රියාව හඳුනා ගැනීම තමයි මුලින්ම වෙන්නේ. ඒව කෙලෙස් වලින් වෙනවා කියන එකත් පස්සේ තමයි අපිට තේරෙන්නේ. මුලින්ම මෙයා නටන නාටකම් ටික තමයි තේරෙන්නේ. හිත නටන නාටකම්. ඒව නාටකම් විදිහට නොදැක්කත් කමක් නැහැ. එයාගේ නැටුම් ටික බලන්න. ඒක අඩව් අල්ලන. එක එක තාලෙත් නටනවා. ඒ අඳුනා ගැනීම හරහා යනකොට තමයි තේරෙන්නේ ඇයි මෙයා මේ තාලවලට නටන්නේ. ඒ නැට්ටුවට ඕන නිසා නෙමෙයි නේ කීක තාලවලට නටන්නේ. ගහන පදේ නිසානේ. උදේට දැන් බෙර ගහනේ පදේ දෙන කෙනෙක් ඉන්නවා. එයා පේන්නේ නැහැ. පේන්නේ ඉන්නේ නැට්ටුව. තාලේ දෙන්නේ වෙන කෙනෙක්. අනේ තාලේ දෙන කෙනා කවුද කියලා හොයන්න ගියාම තමයි කෙලස් පේන්න පටන්. ඉතින් කෙලස් පේන්නේ නැහැ. කෙලස් වලට නටන හිතයි පේන්නේ. ඊළඟ ඒ මට්ටමේ හිත කියලා කියන්නේ අපි බෙර ගන්න කෙනෙක් නටන කෙනාට නෙමෙයි. මුලින්ම හිත කියන්නේ නැට්ටුවට. ඊළඟට හිත කියලා කියන්නේ බෙර ඒ පදේ ගහන්නේ. ඉතින් එතෙන්ට ආවම එයා මොන පදේ ගැහුවත් නටන්නතු ඉන්නේ. හැබැයි පෙරේ පද ගහන එක නැවතිලා නැහැ. ඒක නැවතිලා නැහැ. එක එක පද ගහනවා. හැබැයි දැන් නටන්නතු ඉන්න පුළුවන්. මොන සිතිවිල්ල හැංගීම ආවත් ඒකට ආරූඪ වෙන්නේ නැතුව ආවේශ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාව ලැබුලෙන් ඒ ලොකු මේ වේගයක් එනවා. වේගය ආවට ඒ වේගේ කටින් එළියට දාන්නේ ඇඟින් එළියට දාන්නේ නැතුව ඉන්න. ඊළඟට ඒ ඊළඟට එතෙන් තෙන්ට හිත ගැතුන. දින වේගය එළියට දැම්මේ නැතත් හිතට එනවනේ වේගය. මේ වේගය තමයි ඊළඟට හිත කියන්නේ ඒ වේග අඳුනා ගන්නවා. ඒක තමයි කෙලෙස් අඳුනා ගන්න. නීවරණ අඳුනා ගන්න. කෙලෙස් කොහොමද නීවරණ අඳුනා ගැනීම එන්නේ? අඳුනාගෙන ඒකිනුත් පිටිපස්සට යනවා. එතකොට දැන් පෙර ගහන කෙනක් නැහැ. නැතන කෙනක් නැහැ, පෙර ගහන කෙනක් නැහැ. දැන් හිතට වේගයක් එන්නේ නැහැ. වේගයක් එන්නේ නැති නිසා ඉතින් නැටෙන්නෙත් නැහැ දෙකම. හැබැයි මේ ඕනේ වෙලාවක ආයේ මේ තාල මතුවෙන්න පුළුවන්. මේ ඉතින්දි තමයි අනුසය කියන කතාව වෙන්නේ. අනුසය කියන්නේ ඇතුළ නිදාගෙන ඉන්න කියන එක. ඇතුළෙම නිදාගෙන ඉන්න බෙරවායන් ටිකක් ඉන්නවා. ඒවා ඕනෙ වෙලාවක ඒ නැකිටලා ඇවිල්ලා ආයේ ඒ බෙරේට තට්ටු කරලා ඒක පදම් කරගෙන රත් කරගෙන ගහන. ඒ ඒ ඒ ටිකක් දැකලා ඒ වගේනුත් අවදි වෙන්න පුළුවන් නා. කතාවෙන් කියන්න. එතකොට ඔන්න අනුසයත් අත්තරිය අංශයක් දැක්ක අංශයක් අත්තරිය කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් මුලින්ම නම් අංශය දක්ින්න බෑ. ඒක පියවර තුනකින්වත් අඩුම ගාණි පියවර තුනකින්වත් තමයි වෙන බව ඒ න්‍යාය කියන්නේ.
අවසරයි සර්. දේශනේ සඳහන් වුණා ධර්මය ගුරුතන්හි තබාගත ශික්ෂක බීම කියලා. මෙතනදී සර් ධර්මයේ කිසියම් පුද්ගලෙක් භාවනා කරනවා නම් ධර්මයන්ෙන් අදහස් කළේ මොකක්ද? ඒ කියන්නේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍රද, කල්‍යාණ මිත්‍රයෙක් කියන ධර්මයද, එහෙම නැත්නම් තමා විසින් ලබන ධර්මයද? කොහොමද හරියටම දන්නේ මේ ධර්මයේ හරහා මා ගමන් කරනවා කියලා? ස්තුතියි.
ඔව් මේ ධර්මයේ ගුරුතැන්නි තබා ගත්තේ බුදුරජාණන් වහන්සේ. අපිට ධර්මයේ ගුරුතැන්නි තබා ගන්න අමාරු. ඒ නිසා තමයි අපට කල්යාණ මිත්‍රයෙන්න ඕනේ වෙන්නේ. අපිට කෙලින්ම ධර්මයේ ස්පර්ශ කරන්න බෑ. කෙලින්ම ධර්මයට ඒ කතා කළා ඒ sannivedane අපිට කරන්න අමාරුයි. ඒ එහෙම ඒ විදු ඇමතුමක් ගන්න බෑ. එහෙම direct dialing අපිට ඒ පාසුකම නැහැ. ඉතින් අපිට කවුරු හරි අරහා තමයි ධර්මයට ආමන්ත්‍රණය කරන්න වෙන්නේ. කල්‍යාණ මිත්‍රයෙක් ඕන වෙන්නේ ඒ නිසා. පොත් කියවීමෙන්, සූත්‍ර කියවීමෙන් කිසියම් අදහසක්, දල අදහසක් ගන්න පුළුවනි. හැබැයි මේ මොන සූත්‍රයේද කියවන්න ඕනේ, මොන පොතද කියවන්න ඕනේ, මේ පොතේ කොයි පිටුවද කියවන්න ඕනේ කොහොමද හොයාගන්නේ? දැන් පොත් කීයක් තියෙනවද? සූත්‍ර දේශනා දාස් ගානක් තියෙනවා. ඒකට අපිට හරියටම අපි ඉන්න තැනට ගැලපෙන්නේ කොයි සූත්‍රයේද, කොයි පොතද, ඒ සූත්‍රේ කොයි ඡේදයේද? ඒ හොයාගන්න බෑනේ. ඉතින් අපිට මුළු පොත් ටිකම කියවන්න. ওই පොත් ටික ඔක්කොම කියවන්න තරමට අපිට ජීවිත කාලෙකුත් නෑ. වෙන වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ. කියෙව්වා කියලා තේරුම් ගන්නත් බැහැ. ඔය මේ කිව යුතු කාරණයක් තමයි පොත්වල ධර්මයේ නැති බව. අප කිව්වට මේවා දහම් පොත් කියා එහෙමනේ කියන්නේ මේවා දහම් පොත් ධර්ම ග්‍රන්ථ. එහෙම කිව්වට පොත්වල ධර්මේ නැහැ. කියන්න බයක් නැහැ. පොත්වල ධර්මේ නැහැ. ඒ කියන්නේ පොත්වල අධර්මයේ තියෙනවා කියලා. එහෙම කිව්වා මේක අලු නැත්තම් සුදු කියලා හිතනවානේ. එහෙම නෙමෙයි පොත්වල අධර්මයේ තියෙනවා කියන වෙයි කියන්නේ පොත්වල ධර්මයේ නැහැ කියන්නේ. හරියට මේ වෙද පොත්වල බෙහෙත් නැහැ. ඒ වෛද්‍ය ග්‍රන්ථවල බෙහෙත් නැහැ. කිසිම වෛද්‍ය ග්‍රන්ථයක බෙහෙත් නැහැ. නම් තියෙන්නේ බෙහෙත්වල නම් තියෙනවා. බෙහෙත් ගන්න විදිහ තියෙනවා. හැබැයි බෙහෙත් නැහැ. කසාය වට්ටුව රූපත් අරලුගුළු නෙල්ලි නැහැ. අරලු කියන නම තියෙනවා. කුළු කියන නම, මෙල්ලි කියන නම තියෙනවා. නම් ටිකක් තියෙන්නේ බෙහෙත් නැහැ. ඒ වගේ ධර්ම ග්‍රන්ථවල ධර්මයේ නැහැ. නම් තියෙන්නේ. සීලේ කියලා නමක් තියෙනවා. සීලේ නැහැ මොනම පොතක. පොතකට සීලේ තියෙන්න බෑනේ. පොතකට සිල්ලා කියන්න බෑනේ. දාන කියන නම වචනේ තියෙන පොත්වල. හැබැයි පොත්වලට දන් දෙන්න බෑ. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් නොගැනීම නිසා අපි ලොකු අමාරුවක් වැටලා තියෙනවා. මේ ධර්ම දානෙ කියලා අපි පොත් දෙනවා. පොත් දුන්නාම අපි හිතනවා ඒක තමයි ධර්ම දානෙ කියලා. ඒක ධර්ම දානෙ නෙමෙයි පොතක් දෙන්නේ. මොකද ඒක ධර්මයේ නෑ. පොත්වල ධර්මයේ නෑ. ඉතින් ඒ නිසානේ අර අපි කලින් කතා කළ සූත්‍රයේ මේක පැහැදිලිව කියන්නේ ඔබ වහන්සේ පැහැදිලිව ධර්මයේ දේශනා කළා මනාකොට. හැබැයි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් පවා ප්‍රයෝජන ගන්න කල්යාණ මිත්‍රෙක්. අපමිත්‍රෙක් හිටියොත් බැහැ. ඉතින් එහෙමනම් පොතකින් කොහොමද දැනන්නේ? පොතකින් දැනුම ගන්න පුළුවන්. යම් කිසි අනුමාන නිගමන වලට එන්න පුළුවන්. අපි කරන දේ හරි වැරදි වගේ එහෙම නිගමන වලට එන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් භාවනාවට එන විට නම් පොත්වලට දෙන්න පුළුවන් ලොකු උදව්වක් නෑ. භාවනා විදිහට පොත්වලට කිසිම උදව්වක් දෙන්න බෑ. සිහිය සතිය කියලා කියනවනේ. ඒක සිංහලෙන් සිහිය කියනවා. පාලි පොතේ සතිය කියනවා. ඉංග්‍රීසි පොතක් කියවුවොත් වෙන වචනයක් mindfulness කියයි. ඉතින් ඒ වචන ටික තියෙනවා. අපි කියවන භාෂාවන වචන තියෙනවා. හැබැයි මේ සිහිය කියන්නේ මොකද්ද? මොකද? සතිය කියන්නේ මොකද්ද? කොහොමද අපි තේරුම් ගන්නෙ? ඉතින්දි වෙන්නේ අපි අර්ථකථන දෙන්න පටන් ගන්නවා. කියවන කෙනා අර්ථකථන දෙනවා. ඒක තමයි භයානකයි කියන්නේ. එහෙම වෙද පොතක් කියෙව්වොත් ඒ ලෙඩා ඒ බේස් වලට අර්ථකථන දෙන්න පටන් ගන්නවා. මේ තමයි අර බේස් එක. ඒ නමනේ තියෙන්නේ වෙද පොතේ නමක් තියෙන. හීම්බෝටියා කියලා තිබ්බ කියන්නේ. හීම්බෝටියා කියන්නේ අහවල් එක කියලා එයා අර්ථකථනයක් දෙන්න පටන් ගන්නවා. හීම්බෝටියා නොවෙන්න පුළුවන්. එයා ඊට පස්සේ කන්නේ බොන්නේ කැඳ හදාගන්නේ වෙන දෙයක්. ඒ නිසා එයා ගිල් අහන්න වෙනවා හීම් බෝවිතිය දන්න කෙනෙක්. මොකද්ද මේ හීම් බෝවිතිය? ඔයා හීම් බෝවිතිය දැකලා තියෙනවා. ඔයා හීම් බෝවිතිය කාලා තියෙනවද? දීලා තියෙනවා. අහන්න. නෑ කිව්වොත් එයාගෙන් ආයේ හීම් බෝවිතිය අහන්න බෑනේ. ආයේ ඉතින් හොයන් යන්න වෙනවා. අපි ගිල් අහනවා හීම් බෝවිතිය දන්නවා. මේ කවුරු හරි ආව මන් දන්න. අපේ වත්තේ තියෙන. අපි කැඳ බිම මේ බේතට ගත්. අන්න ඊට පස්සේ එයා පෙන්වන දේ තමයි හිම්බෝවිතිය වෙන්නේ. එහෙමනේ බේත් ගන්නෙ අපි. දැන් වෛද්‍යවරයෙක් අපේ ලෙඩ බලලා දුන්නුවන් ලියලා දෙනවනේ. ඒකේ බේත් නැහැ. අපි ඒක ගිහිල්ලා ඔසු සැලක ඖෂධ වේදිකට දෙනවා. ඒත් ඖෂධ වේදිකා තමයි බේත ගන්නෙ. එයා බේත් එක දීලා කියනවා මේක මෙහෙම පොඩ්ඩ මෙහෙම පොඩ්ඩ. ඖෂධ වේදිකේ කොහොනේ අපි? දුන්නෝ විතරක් තිබ්බට නැහැ. දුන්නේ බෙහෙත්. කිසිම බෙහෙත් දුන්නොත් බෙහෙත් නැහැ. ඒ කියන්නේ බය වෙන්න ඕනේ. ඒක ඇත්ත. පොත්වල ධර්මයේ නෑ. ඉතින් ඔය වට්ටෝරු ටිකක් තියෙනවා. ඒ වට්ටෝරු බොරු නෙමෙයි ඇත්ත. බොහොම ඇත්ත. හැබැයි වේත් නෑ ඒ වට්ටෝරු වල. වේත අපි ගත්ත කෙනෙක්ගෙන් දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙනවා. මොකද්ද මේ පොතේ කියන මේ වේත මොකද්ද? හරිය. ඉතින් ධර්මය කෙලින්ම ගුරු තැන්නි තබා ගන්න අපිට නම් බෑ. ඒ එහෙම කලේ වෙන ගුරුවරයෙක් නැති නිසා, සමන් වහන්සේ ඉහලින් වෙන කෙනෙක් නැති නිසා තමයි උන්වහන්සේ ධර්මයේ ගුරු තැන්නි තබා ගත්තේ. හැබැයි අපිට මේ මෙහෙම නිදහසක් බුදුන් වහන්සේ දීලා තියෙනවා. මොකද්ද මේ අවුරුන් හෝ ඇවිත් කිව්වොත් බුදුහාමුදුරන් වහන්සේ මෙහිම දේශනා කළා කියා කවුරු හරි කියනවා නම් බුදුහාමුදුරුව මෙහිම කිව්වා. අරහෙම කිව්වා කියලා. එහෙම කියනවනේ අද ඉතින් හරියටනේ. බුදුන් වහන්සේ මෙහිම දේශනා කළා, අරහෙම දේශනා කළා කියලා කියනවා. බුදුහාමුදුරුව දේශනා කළ පරිදි කියලා යම් යම් දේශනා කරනවා. එහෙම අවස්ථාවක ඔබ කොහොමද දැනගන්නේ එහෙම ඒක ඇත්තටම බුද්ධ වචනේද නැද්ද කියලා? ඒක දැනගන්න විදියන්නේ අප කොහොමද ඒක දැනගන්නේ? මේක අවුරුදු 2600කට කලින් බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කළාද නැද්ද කියලා අපි කොහොමද හොයාගන්නේ? කාටද පුළුවන් හොයාගන්න? ඒ කාටවත් කරන්නේ නැහැ එහෙම. එහෙම අවුරුදු 2600කට කලින් ගිහිල්ලා අතීතයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ එහෙම එකක් ඇත්තටම දේශනා කළාද නැද්ද කියලා හොයාගන්න දැන් කාටවත් කිසිම කෙනෙකුට හොයන්න බැහැ. හැබැයි මේ චිත ධර්මයට විනයට දාලා බලන්න කියලා. ධර්මයටයි විනයටයි දාලා බලන්න. බලලා ඒකට ගැළපෙනවා නම් බුද්ධ වචනේ විදිහට බාරගන්න. ඒක කිව්වද නැද්ද කියලා හොයන්න යන්න එපා. එහෙම හොයන්න එපා. හැබැයි මේ කවුරු හරි කියනවා නම් යමක් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියනවා කියලා ඒ කියන කාරණය තමන් දන්න ධර්මයකයි විනයකයි දාලා බලන්න. තමන්ගේ රාග, දෝෂ, මෝහ අඩු වෙනවා නම් ඒ කියපු උපදේශයට අනුව ඉඳලා ඒ වගේම තමන්ට සත්‍ය අවබෝධ වෙනවා නම් ඒක බුද්ධ වචන විදිහට ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා කියන දේ කවුරු හරි අපිට කියන දේ නිසා අපිට නැති රාගයක් ඇති වෙනවා නම්, නැති ද්වේෂයක් ඇති වෙනවා නම්, නැති මුලාවකට වැටෙනවා නම්, තියෙන මුලාව වැඩි වෙනවා නම්, තියෙන ද්වේෂය වැඩි වෙනවා නම්, තියෙන රාගය වැඩි වෙනවා නම් සහ අපිට මේ වැහිලා යනවා නම් ඒක බුද්ධ වචනේ විදිහට ගන්න එපා. මොන පොතේ තිබ්බත් ගන්න. මොන ඓතිහාසික සාධක ඉදිරිපත් කළා කිව්වත් ඒක බුද්ධ වචනේ විදිහට ගන්න එපා. අන්න ඒ නිදහස දීලා
තියෙනවා. සර එතනදී අපි ලබන අත්දැකීම් ගුරුතන්ෙක් තබාගෙන ඉදිරියට යන්න බැයිද? උදාහරණයක් වශයෙන් කියනවා නම් මගේ සිත කලබල වෙන අවස්ථාවේදී හුස්ම දෙස බලා ගැනීම කියන එක තුලින් මගේ හිත තැම්පත් වෙනවා නම් එතකොට මට ධර්මතාවයක් පසක් වෙනවා. ඒ අත්දැකීම මට ගුරුතන්ණි කරගන්න බැයිද?
ඔව් ඒ අත්දැකීම උදව් කරගන්න පුළුවන්. අපි ඉන්න තැන ඉන්න. අපි කිසියම් තැනකට ඇවිත් ඉන්නවා නම් භාවනාවෙන් එතනින් පල්ලෙහාට වැටෙන්නේ නැතුව ඒ ඉන්න තැන ස්ථාවරව ඉන්න අපේ අත්දැකීම් උදව් කරගන්න පුළුවන්. මොන අත්දැකීම් නිසාද, මොන දේ කළ නිසාද මේම තැනකට අපිට එන්න පුළුවන් වුනේ, මේම තැනක අපිට ඉන්න පුළුවන් වුනේ. මානසිකව වැටෙන්නේ නැතුව වැටුණත් ආයෙ නැටෙන්න පුළුවන් වුනේ මොන කාරණා නිසාද, මොන අභ්‍යාස වලේද නිසාද, මොන ඉන්ද්‍රිය ධර්ම නිසාද කියලා අඳුනගෙන ඒවා අපේ අත්දැකීම් වලින් අඳුනගන්න වෙන්නේ. ඒවා පුහුණු කිරීම තුළින් අපි ඉන්න තැන ඉන්න පුළුවන්. එතනින් පල නැට වැටෙන්නේ නැතුව වැටුණත් ආ ඉන්න තැනට එන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි එතනින් එහාට යන්න සමහර අපේ අත්දැකීම් මදි වෙන්න පුළුවන්. ඒ ඉන්න තැන ඉන්න නෙමෙයි, එතනින් තව යන්න ඉස්සරහට යන්න ගමනක් තියෙනවා නම් මොන වගේ දේවල්ද වෙනස්කම් කරන්න ඕනේ, එකතු කරන්න ඕනේ මොනවද, අඩු කරන්න ඕනේ මොනවද, වැඩි කරගන්න ඕනේ මොනවද, ඒ ගැන අපිට අපේ අත්දැකීම් වලින් විතර තීරණයකට එන්න.
ධර්මය කියන්නේ ක්‍රියාපදයේ අපදේ. ඔයසර මතින් කතාවේ නම් අපදේ. මට වැටින් ක්‍රියාපදේ.
ධම්ම කියලා කියන්නේ මේ ස්වභාවය. ස්වභාවයට තමයි ධම්ම කියන්නේ. අපි කරන්න ඕනේ ඒක ක්‍රියාත්මක කරගන්න. තේරුම් ගැනීම ක්‍රියාවක්. තේරුම් ගැනීම ක්‍රියාවක්. ඒ අනුව ජීවත් වීම ක්‍රියාවක්. ඒක පුද්ගලයේගේ මට්ටමට එනකොට ධර්මයේ ක්‍රියාවක්. හැබැයි පුද්ගලයේගේ මට්ටමින් එහාට තියෙන එක ධර්මතාවය. ඒක ස්වභාවයක්. ඒ ස්වභාවය අපි අවබෝධ කරගත්තාම අවබෝධ කරගැනීම ක්‍රියාවක්. ඒ අනුව ජීවත් වීම ක්‍රියාවක්. මේ දෙපැත්තම එක කියන නම් පදයකුත් තියෙන ක්‍රියා.
සම්පතාය පටිසම්මේ කියලා ආනාපාන සූත්‍රයේ නිර්මාණන්ද සූත්‍රයේ සඳහන් වෙනවා. ඒකත් ඒක අසුබැක්කේන් දෙකක් හැටියට ගන්න. සම්පතාය කියන්නේ මේ ඕලාරික ශරීරයට අවධානය යොමු කරන්න කියලා අමාරයි කියනවා. කටේ රත්පාය කියන්නේ මෙතුම් වැල්ලම පැටියට කියලා එම අත් දෙක් වේ කරනවා. ඒකෙන් මොකද්ද නිරතියේ?
ඔය දෙකම දෙකේම භාවනාවේ දෙකම අත්දකින්න ලැබෙනවනේ. ඒ නිසානේ ඔය කාරණා දෙකම කියන්නේ. තවත් ඒවා තියෙන්නත් පුළුවන් දෙකක් නෙමෙයි. තවත් හතරක් අර්ථකතන තියෙන්න පුළුවන්. සම්පූර්ණ හුස්මටම සබ්බකාය කියලා කියන මුළු හුස්මම කියන අර්ථය. ඒ වගේම මුළු ශරීරය කියන අර්ථෙනොත් සබ්බකාය කියන. ඒක දෙකම ආනාපාන සති භාවනාවේදී කෙනෙකුට අත්දකින්න ලැබෙනවා. අත්දකින්නත් ඕනේ. සම්පූර්ණ හුස්මමත් අත්දකින්නවා. කියන්නේ කොටසක් නෙමෙයි හුස්ම ඇතුල් වෙන්න පටන් ගත්ත තැන ආස්වාස් කියලා නවත්තන්නේ. එතන ඉඳලා හුස්ම ඇතුල් වෙලා ඉවර වෙන කලම සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා. ඒ වගේම ප්‍රස්වාසයේ පිට වෙන්න පටන් ගත්ත තැනින්ම පිට වෙලා ඉවර වෙන කල්ම අවධානය යොමු පුළුවන් නම් ඒ හුස්ම මුළු හුස්මම සංසිඳෙනවා නම් සැහැල්ලු වෙනවා. සබ්බකාය පටිසංවේදී කියන්නේ මුලින්ම ඒක දැනෙන එක. ඒ වගේම හුස්ම කියන්නේ මුළු ශරීරයේම ක්‍රියාවක්. හුස්ම ආස්වාසේදී මුළු ශරීරයේම කෙනෙකුට සංවේදී ප්‍රතිසංවේදනය වෙනවා නම් ඒ වෙන විදිහට ප්‍රස්වාසේදී මුළු ශරීරයේම දැනෙන විදිහට වුණ වෙනවා. ඒ දෙකම හරි. දෙකම අත්දකින්න ලැබෙනවා භාවනා කරන කෙනෙකුට.
දැන් ආස්වාස් ක්‍රියාවේදී පහළ වෙන නාම රූප සංඥා වේදනා ඇති වෙන නැති වෙන එක ආස්වාස් ක්‍රියාවේදීම දකින්න පුළුවන්. එතකොට අපි සමාධියට එන්න කලින් මේක විදර්ශනාවට ලක් කිරීම උපයෝගද නැත්නම් සමාධිය ලැබුණට පස්සේ විදර්ශනාවට ලක් වීම
කිසියම් සමාධියක් තියෙන නිසානේ ඔය සියුම් සිතිවිලි ඇති වෙනකොට ඒ ඇති වෙන බව දැනගන්න පුළුවන්. මේ සිතිවිල්ල ඇති වුණේ ආස්වාසේදී, මේ සිතිවිල්ල ඇති වුණේ ප්‍රස්වාසේදී කියා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ හොඳ සමාධියක් තියෙන නිසා. ඊළඟට ඒක සිතිවිල්ලක් විතරක් නෙමෙයි, මේක සංඥාවක් වේදනාවක් කියා එහෙම නාම ධර්ම විදිහටම දකින්න නම් හොඳ සමාධියක් තියෙනවා. එන හොඳ සිහියක් තියෙනවා. හොඳ ඒකාග්‍රතාවක් තියෙන්නත් ඕන. ඉතින් ඒ මට්ටමට එනකොට සමාධියක් තියෙනවනේ. ඔය චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියන්නේ ඒ චිත්ත සංඛාර කියන්නේ කොටනේ නේද? ඒකට ඒ එතෙන් තෙන්න කලින්නේ අර අනිත්‍යක වෙලා තියෙන්නේ කය සංසිඳිලා. ඒ ටික වෙන්නේ ඊට කලින්. සතුටක් එනවා, ප්‍රීතියක් එනවා. ඉතින් සමාධියක් එනවා. සමාධියක් ආවහම තමයි හොඳට හිත සිවුම් වෙලා හිතේ තියෙන කලබල ගතිය, හිතේ තියෙන කතන්දර ගොතන ගතිය මේවා අඩු වෙලා නැති වෙලා ගියාම තමයි සිවුම් නාම ධර්ම ඇති වෙනකොට ඇති වෙන බව පේන්නේ. ඒ ඇති වෙන්නේ ආස්වාසේද ප්‍රස්වාසේද කියලා දැනගන්නත් පුළුවන් වෙන්නේ එතකොට. දැන් ඒ හරියට එනකොට මේ සතිපට්ඨානේ ඇවිල්ලා කිත්තන් පස්සනවා කියන එක ඇවිල්ලා. විදර්ශනා කරන්න නම් ඕන දෙයක් පුළුවන්. ඔච්චර දුර යන්න ඕනේ ආනාපාන සති විදර්ශනා. සතිපට්ඨාන සූත්‍රයට අනුව නම් ඕවා නැහැ ඉතුරු කොටස්. ඊවර හතරෙන් දී ආනාපාන සති දවස විදර්ශන.
අවසරයි සර්, මේ වර්තමාන අපි මුහුණ දෙන ලංකාවේ ගත්තාම මට මතකයි සර් හැමිටම සඳහන් කළා සිහිබුද්ධියෙන් මේකට මුහුණ දෙන්න ඕනේ කියලා. එක්තරා ධර්මදේශනාවකදී සිහිබුද්ධිය සම්බන්ධයෙන් කාරණා හතරක් ගැන සඳහන් වුණා. මම ඒක ප්‍රායෝගික අත්දැක්කා. ඒ කියන්නේ මේ කාරණා හතර තමයි මට මතක විදියට ඔය සාර්ථක සප්පාය ගෝචර අසම්මෝහ කියන සමාහින් තමයි පාලි වචන වැරදි දෙට භාවිතා කළා නම් කොහොම හරි මගේ අත්දැකීම මේ ඇතුළත තියෙන ගැටලුව මට තේින්නේ අපි සිහිබුද්ධිය මේ කාරණා හතරට දාලා ගත්තොත් භාවනා කරන එක්කෙනෙකුට ගැළවිලා මේ ගමන දිගට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එක පැත්තකින් අපි අහනවා අපේ ඉලක්කය මොකද්ද, මේ ඉලක්කයට අපි කරන කියන සුදුසුද සප්පයිද, එහෙම නැත්නම් මේ අපි සම්බන්ධලා එන එක ගෝචරද, එහෙම නැත්නම් රැවටිලාද, අන්නේ කාරණා හතරට මේක දාගත්තොත් අපිට දෙපැත්තම බෙරගෙන අපිට මේ ගමනේ යන්න පුළුවන් කියලා මට අත්දැකීමෙන් හැඟීමක් එනවා. ඉතින් අපි නැවත නැවත මේ සිහිබුද්ධිය ගැන මේකට එකතු කරගෙන ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් නම් අනාගතයේ අවස්ථාව තියෙනවා නම් වඩා ඵලදායි කියලා මම සට යෝජනා කරන ගොඩාක් පින් සර් මේ කරපු සාකච්ඡාවට.
හොඳයි, ඉතින් අපි අවස්ථාවක් ලැබෙන විදිහට කතා කරමු. ඔය සිහිබුද්ධිය ගැන ඒක අප්‍රිය වෙන තරමටම කතා කරානේ නේ, එපා වෙන තරමටම කතා කරන්නේ
කියන්නේ. ඇත්තම සර් අප්‍රිය නැහැ, ඒකෙන් තමයි මම නම් දකින්න අවදියක් උනායි කියලා. මොකද සම්ප්‍රදානුකූලව බලන කෝණය සම්පූර්ණයෙන්ම සුණු විසුණු කළා සර්. හරියටම ටක්කකට ගැහුවා. සමහර දවසට නිින්දක් නැහැ. මොනවද මෙයා මේ කියන්නේ කියලා අපි මහනවා. හැබැයි ඒක ගැන මෙනෙහි කරනකොට ලොකු පිම්මක් ඇති වෙනවා. මේ සිහිබුද්ධිය තමයි මේක අල්ලගත්තොත් අපිට ලොකු ගමනක් යන්න කියලා. මන්ද මට නම් අප්‍රිය වුණේ නැහැ.
මමත් මේ මහත්යාට එකඟ වෙනවා සර්. මමත් එකඟ වෙනවා සේ මහත්තයා කියපු සියල්ල මටත් සිද්ධ වුණා.
මොනවද වුනේ?
ඒ මහත්තයා කියපු විදිහට සිහිබුද්ධිය ගැන සර් කරපු දේශනා අපිරියවෙන්නේ නැහැ සර්. ඒකින් බොහෝ දේවල් ඇතුලේ හිර කරගෙන තද කරගෙන හිටපු හැම දෙයක්ම කළ කී දේවල් බොහෝ දේවල් අවබෝධයෙන් පටන් ගත්තා. කොයි තරම් සිහි බුද්ධියෙන් තොරව වැඩ කළා තියෙනවද කියලා සර්. ඒක තාමත්ම ප්‍රයෝජනවත්, මම හිතන්නේ හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතෙනවා සර්. මේ මහත්තයා කියපු සියලු දේට එකඟයි කියලා කියන්නයි ඕන උනේ සර්. තෙරුවන් සරණයි සර්.
හොඳයි. කල්පනා විබුද්ධිය සිහිනුවන සති සම්පජාන්නේ මොන වචන කිව්වත් මේ අපි කාටත් තියෙන හැබැයි අපි අඳුනගත්තේ නැති සාගතීතු සා හඳුනාගෙන යෝජනය ගතීතු එනිසායි ගැන වෙන වැඩසටහන් මාතාවක්ම කළේ මොනවා කිව්වත් මොනවා ඇහුවත් සිහිබුද්ධිය නැතිකම නිසා හැමදාම එකම තැනක ඉන්නේ. අහනවා අපේ දැනුමක් තියෙනවා, අපේ බුද්ධියක් තියෙනවා. නමුත් මේ එකම වලට ආයෙ වැටෙනවා. එකම ප්‍රශ්නෙට අපි ආයෙ කරකිලා එනවා. ඒ නිසා වෙන ආත්මෙමයි වැදගත් වෙන්නේ. මේ කල්පනාවයි අපි දියුණු කරගන්න ඕනේ, කරගන්න ඕනේ. මේ කල්පනාවයි ප්‍රයෝජනෙට ගන්න. අවුරු මොනවා කිව්වත්, අවුරු මොනවා කළත් අපිට මොනවයි නත් මේ හැම වෙලාවෙම මේ කල්පනාවේ අහන්න, බලන්න, හිතන්න.
දරුවන් සරණයි සර්. කරුණාකරලා ඒ මහත්තයාගේ මේ කරුණ හතර ගැන පොඩ්ඩක් විස්තරයක් කරොත් එහෙනම් මට ලියා ගන්න බැරි වුණා. කාගේද මේ ෆෝන් එකක් ෆෝන් වෙලා තියෙනවා?
ඒ කාරණා හතරක් කො කියන්නේ?
මම හිතන්නේ සර් කාල වේලාවත් ඉක්ම ගිහින් ඉඳා සර්ගම මුවින් වෙනත් දවසක මේක සාකච්ඡා කරමු. මම හිතන්නේ මේක තමයි හරය කියලා. මෙතන අල්ලගත්තොත් මොකද සීබුද්දේ සම්බන්ධයෙන් ධර්මදේශනා දැන් 22ක් විතර කළා, පැය ගාණක් අපි වෙන් කළා. ඒ නිසා අපේ මනසේ තියෙන සියලුම මලකඩයන් කඩන්න හොඳම තැනක් තමයි උතන. ඕක අල්ලගත්තොත් මට දැනෙනවා මගේ මේ පෞද්ගල ශබ්දකීම මගේ GestureDetector එක එම්ෆසයිස් කරනවා හැම වෙලේම එක කැලලක් අල්ලගත්තත් ගොඩක් දුර යන්න පුළුවන්. හැබැයි ඒක පිළිබඳ ෆුල් සාකච්ඡාවක් මේ කාරණා හතර හරහා අපි කතා කළොත් ඒක අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාරණා හතර මේ කියන්නේ අපි ඉලක්කයට යන්න අපි තෝරා ගන්න සුදුසුකම් මොනවද, ගැළපෙනවද, අපි රැවටිලා දන්නේ කාරණා හතර නිකන් ටැන්ජිබල් අල්ලගන්න පුළුවන්. සිහිබුද්ධිය අල්ලගන්න පුළුවන් දෙයක්. සිහිබුද්ධිය මට දැනෙනවා නිකන් ඇබ්ස්ට්‍රැක්ට් වගේ. හැබැයි මේ හතරට දැනෙනවා මෙහෙම දෙයක් තියෙනවා, මගේ ඉලක්කය අල්ලගන්න පුළුවන්. මම සුදුසුද අල්ලගන්න පුළුවන්. ඒ හතර හරහා අපිට දවසක සර්ගේ උදව්වෙන්, සර්ගේ ආශිර්වාදයෙන් දේශනයක් එක තුනක් එකට අල්ලගන්න පුළුවන් නම් ගොඩාක් පිංස. මම මේ කාරණය මුලදී ගොඩාක් ඉස්සර හිතපු කාරණයක්. මේ අවස්ථාව මට මේ වෙසක් පොහොය දින කරන්න ලැබීම ගැන නම් මම ගොඩාක් සතුටු වෙනවා. අපි වෙන දවසක මේක කාරණා හතර කතා කරමු කියලා මම නොදල් කරන සර්ගිම මුලින්.
හොඳයි, ඒ ඔබතුමාගේ යෝජනාව මම ස්ථිර කරන. අපි වෙන දවසක ආයෙත් අවස්ථාවක් ලැබුණොත්, ඒ අවශ්‍යතාවය එදා තිබුණොත් ඒ කාරණා ගැන කතා කරමු. හොඳයි, අද වෙසක් පෝය දවසේ සමහරට බොහෝ දෙනෙක් මේවත් සමාදන් වෙලා ඇති ගෙදර හිටියා. පොය දවස අර්ථවත්ව ගත කළා කියන ඒ හැඟීම මේ වැඩසටහනට සමාප්තිය සටහන් කරන මොහොතේ දැනෙනවා නම් අර්ථවත් ප්‍රායෝගික වරුවක් ගත කළා කියා ඒ හැඟීම මේ ගමන ඉදිරියට යන්න අපට ධෛර්යය ඉන්දන සපයනවා. මේ ගමන වෙසක් පෝයක් තිබුණත් නැතත් අපේ ආයුතුයි. වෙසක් පෝයයි මේ ගමනයි අතර කිසි සම්බන්ධයක් නැහැ. පෝය දවස් ටික නැති කරලා දැම්මත් අපි මේ අපේ ආධ්‍යාත්මික ගමනේ යන්න ඕනේ. ඉතින් හිතවතුනි මේ එකතුණු හැම දෙනාටම අපේ හෘදයාංගම ප්‍රසාදය ඇගීම සතුට පිරිනමන්ට කැමති මධ්‍යස්ථානයේ මේ අයහපත් පාලකුණේ දීත් පැමිණිලා සමහර මේ දවස් කීපෙම මේ වාසිකව සිටිමින් මේ ගන්න උත්සාහයට ඒ වගේම අද දවසේ පැමිණිලා සහ අන්තර්ජාලය හරහා මාර්ගගතව එකතු වෙයි. ඒ අපේ තියෙන දහමට තියෙන ඕනෑකම ඡන්දේ කැමැත්ත පොදු ශක්තියක් බවට පත් කිරීම කාටත් ධෛර්යයක් හැමෝම දිරිමත් කිරීම ගැන හැම දිනාටම සුතවේදී වෙනවා. අද මධ්‍යස්ථානයේ වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම යෝගීන්ට උදේසා දහවල් දාණය පිරිනමන්නේ පිරිනැමුවේ සුපුරුදු පරිදි කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මානන්. ඒ තුමාගේ පරිත්‍යාගශීලීත්වයේ සුහදශීලී ඒ දානමය චේතනා හැම දිනාටම ලොකු උදව්වක් වගේම ආදර්ශයක්. ඔබතුමාට හැම දිනාගේම කෘතවේදී පුණ්‍යානුමෝදනාව. මාතෘ ඔබතුමාගේ පෞලිය හැම දිනාටම විශේෂයෙන් මේ වගේ කාලයක දුෂ්කර කාලයක බෙදාගන්නට දන් දෙන්නට සිතීම සහ ක්‍රියාත්මක කිරීම අධ්‍යය කරන. ඒ වගේම මෙබඳු අවිනිශ්චිත කාලයක උතුමාටත් පවුලේ හැම දෙනාටම කිසිදු වදුරක් නොවි ධර්ම මාර්ගයේ කිපමණ දුරක් යන්නට මේ පුණ්‍ය කර්ම අකුසල හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන්න පවත්වන්න දායක වෙන ඇත්තන් බොහෝමයි. කල්‍යාණ මිත්‍රනි හැම දිනාගෙම නම් කියන්න එපා කියලා හැම දිනාම ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක මටත් පහසුවක්. ඒ හැම දිනාටම තාක්ෂණික පැත්තෙන් උපකරණ සැපයීමෙන් සේවා පහසුකම් සැපයීමෙන් සංවිධානය කිරීමෙන් දායක වෙන හා අනුග්‍රහය දක්වන සියලුම කල්යාණ මිත්‍රයන්ට මේ වැඩසටහනට සම්බන්ධ වූ ඔබ සෑම දිනාටම මේ මාර්ගය හැර වෙන පිටුපත් නැ සරණකුත් නැ මේ පාරේ මේ ලැබුණු අවස්ථාවේ මේ පාර ඇරලා තියෙන අවස්ථාවේ අපි හැමෝම හැකිතරම් දුරත් මේ ගැටලු ප්‍රශ්න අරුත තියෙන මෙතනින් එගොඩ වෙන්නට මේ සසර තරණය කරන්නට උත්සාහ කරමු. ඒ උත්සාහය සාර්ථක වේවා කියන ප්‍රාර්ථනයයි සාර්ථක කර ගනිමු කියන අධිෂ්ඨානයයි සමග අද පෝදා වැඩසටහන අපි සමාප්ත කරනවා. හැම දිනක්ම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා.